మహిందానంద ఆళ్ళ కొమ్మకి.
గారు, నియోజకవర్గ సభ సభాపతిమని అదదినే అల్లాస్ దూషణ కమిషన్ సభావట నీతిమే బలతల ලබාදීමේ යෝජනාවක් පනතක් ඉදිරිපත් කරන මේ අවස්ථාවේ විශේෂයෙන් අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නියෝජකාරක සභා සභාපතිතුමනි, අල්ලස් දූෂණ කොමිෂන් සභාව අපිට මතකයි, මුලින්ම අල්ලස් දූෂණ කොමිෂන් සභාව දෙපාර්තමේන්තුවක් හැටියට තමයි ස්ථාපිත වෙලා තිබුණේ. මේක 1995 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රජය යටතේ ස්වාධීන කොමිෂන් සභාවක් හැටියට පත් වුණා. ඒ අනුව අල්ලස් දූෂණ කොමිෂන් සභාව 1995 පස්සේ ස්වාධීන කොමිෂන් සභාවක් හැටියට තමයි කටයුතු කරේ. හැබැයි අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් හැටියට කටයුතු කරත් පහුගිය කාලේ මේ කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ චෝදනා එල්ල වුණා. මේ කොමිෂන් සභාව සඳහා පත් කරපු අය පිළිබඳ විවිධ චෝදනා එල්ල වුණා. ඒ වගේම මේ වගේ කටයුතු පිළිබඳ රටේ විවිධ චෝදනා එල්ල වුණා. ඒ නිසා තමයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයට පත් වෙච්ච යහපාලන ආණ්ඩුව තීන්දුව කරා මේ කොමිෂන් සඳහා පත් කිරීමට ජනාධිපතිවරයාට තිබුණ බලතල ව්‍යවස්ථා දායක සභාවට ලබා දෙන. ඒ අනුව 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ බලයට පත් වෙච්ච මේ ආණ්ඩුව මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව තවත් ස්වාධීන කිරීමේ අරමුණින්, මේකෙන් සාධාරණ වැඩපිළිවෙලක් සිද්ධ වෙයි කියන අරමුණින් ව්‍යවස්ථා දායක සභාවට බලතල දීලා කොමිෂන් සභා 9කට නියෝජිතයන් පත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට ලබා දුන්නා. දැන් අපි මේ වෙනකොට මේ ආණ්ඩුව යටතේ මේ කොමිෂන් සභා සඳහා පත් කරලා තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන්. එතකොට ජනාධිපතිවරයා පත් කරන අල්ලස් කොමිෂන් මේ කට්ටිය වැරදි නම් ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු අය ස්වාධීන වෙන්න ඕනේ. ඒ අය පක්ෂග්‍රාහී වෙන්න බෑ. එහෙමනම් වර්තමාන මෑත කාලයේ මේ අවුරුදු 4කට ආසන්න කාලයක් තුළ අල්ලස් දූෂණ කොමිසම ක්‍රියා කරන ආකාරය සාධාරණ වෙන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ. මේක පක්ෂග්‍රාහී වෙන්න බෑ. මේක වෙනම දේශමාන පක්ෂයකට වෙන්න බෑ. මේක සියලු දෙනාටම සාධාරණව ඉටු වෙයි යුතුද ආයතනයක් බවට පත් වෙන්න ඕනේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අද මේ අල්ලස් දූෂණ කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක්ද? දැන් මේක අද රටේ කතා කරන මාතෘකාවක් ගුණසේනගරු සභාපතිතුමනි. අපිට මතකයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තමුණාස්සලගේ ආණ්ඩුව ජයග්‍රහණය කරපු ගමන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාලා ගිහිල්ලා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාලා ගිහිල්ලා, ඒ වගේම ඔය විවිධ NGO මහත්වරු ගිහිල්ලා අපේ පැත්තේ විශාල පිරිසකට චෝදනා එල්ල කරා. අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරා, මට අපිටත් පැමිණිලි කරා. පැමිණිලි කරාම අල්ලස් දූෂණ කොමිසම කඩිනමින් බොහෝම ක්ෂණිකව විභාග පවත්වලා නඩු දාන්න කටයුතු කරා. දැන් මේ වෙනකොට අල්ලස් දූෂණ කොමිසම මටත් නඩුව පත් කරලා දාලා තියෙනවා, පහුගිය මැතිවරණයට කැරම්බෝඩ් ගෙනාවයි කියලා. දැන් මේ ස්වාධීන කොමිෂන් සභාව ගැනම එකක් කියන්න. දැන් මේ මට දාලා තියෙන නඩුවම වැරදි. දැන් මට දාලා තියෙනවා කැරම්බෝඩ් ගෙනාවේ සතොස, කැරම්බෝඩ් වලට සල්ලි ගෙවුවේ සතොස, කැරම්බෝඩ් බෙදුවේ සතොස, කැරම්බෝඩ් ගබඩා කරලා තිබ්බේ සතොස. ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි නඩුව දාලා තියෙන්නේ ක්‍රීඩා ඇමතිට. සතොසට සභාපතිට නඩුත් නැහැ. සතුස ආයතනයට නඩුත් නැ, නඩුව තියෙන්නේ ක්‍රීඩා ඇමතිට. ඇයි? අපි තමුන්නාසලට විරුද්ධව කතා කරන හින්දා. ඒතර අල්ලස් දූෂණ කොමිෂන් සභාව තමුන්නාසලා මේ නඩුව දාලා අවුරුදු දෙකක් මම මහේස්ත්‍රාත් අධිකරණයේ මේ නඩුවට ගියා. අන්තිමට අල්ලස් කොමිෂමට මේ නඩුව ඉල්ලාස් කරගන්න සිද්ධ වුණා. ඊට පස්සේ දැන් ආපහු නඩුවක් දැම්මා. දැන් මම ඒ නඩුවටත් යනවා. ඉතින් ඒ නිසා මුලින්ම අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් නම් මේකේ දේශපාලන න්‍යාය පත්‍රවලට එහෙම නැත්නම් විපක්ෂයට පමණක් නඩු දාන ස්වාධීන කොමිෂන් සභාවක් නොවිය යුතුයි. දැන් නියෝජකාරක සභා සභාපතිතුමනි, මේ අල්ලස් දූෂණ කොමිසම අපි දකිනවා අද අල්ලස් දූෂණ කොමිසම නඩු දාන්නේ විපක්ෂයට විතරයි. මට කියන්න, අල්ලස් දූෂණ කොමිසමට ආණ්ඩුවට දාපු එක නඩුවක්? ආණ්ඩුවේ ඇමතිවරයෙක් එක දවසක් ගෙන්නලා තියෙනවද අල්ලස් දූෂණ කොමිසමට? ආණ්ඩුවේ ඇමතිවරයෙක්ට නඩු දාලා තියෙනවද? ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගෙන් කට උත්තරයක් තියෙනවද? ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එන්න කියලා ආවෙ නැතුණාම නඩු දාලා තියෙනවද? ඒ පිළිබඳ රූපවාහිනියට කියලා තියෙනවද? පත්‍රයක කියලා තියෙනවද? නැහැ. නියෝජකාරක සභා සභාපතිතුමනි, අපි පහුගිය කාලේ මේ ආණ්ඩුවේ ඇමතිවරු 10 දෙනෙකුට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරා. අපි මේ පැමිණිලි ඉදිරිපත් කරේ 2016 ඔක්තෝබර් මාසේ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා නියෝජකාරක සභා සභාපතිතුමනි මේ පැමිණිලි 10 ඉදිරිපත් කරලා අදට අවුරුද්දයි මාස 3යි අල්ලස් දූෂණ කොමිසමට වත්මන් නාණ්ඩුවේ අමතුරු 10 දෙනෙකුට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා අදට අවුරුදු 2යි මාස 3යි අපි අහනවා මේ ස්වාධීන කොමිසම් සභාවෙන් ඔබ මේ අමතුරු 10 දෙනාගෙන් එක්කෙනෙක් හරි අල්ලස් දූෂණ කොමිසමට ගෙනාවද කියලා මේ එක්කෙනෙකුට හරි නඩු දැම්මද කියලා අපි අහනවා තමුන් නාන්සලා මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරාද කියලා නෑ එක්තරා අමතිවරයෙකුට අල්ලස් කොමිසම 11 පාරක් ලියුම් යවුවා එන්න කියලා එක ඒ අමතිතුමා එක පාරක් අල්ලස් කොමිසමට ගියේ නෑ මොකද්ද අමතිවරයාට විරුද්ධව කරේ අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් කරගෙන නෑ අද බිලියන 131ක් වංචා කරයි කියලා මිලියන 131000 තමුන් නාන්සලා බලයට පත් වුණේ හොරකම නවත්තන්න කියලා තමුනාසලා බලයට පරත්කුරේ දූෂණය නවත්තන්න කියලා තමුනාසලට ජනවරම දුන්නේ හොරකම නවත්තන්න කියලා තමුනාසලා හොරකම නවත්තන්න කියලා බලයට අවිල්ලා තමුනාසලා දූෂණය නවත්තන්න කියලා බලයට අවිල්ලා තමුනාසලා හිටගෙන හොරකම් කරන්න පටන් ගත්තා ඔබතුමාලා ජනවාරි මාසේ 8 වෙනිදා තමුනාසලා දින්න පෙබරවාරි මාසේ 26 වෙනිදා මහා බැංකුව මංකොල්ල කෑවා තමුනාසලට බැරුණා මාසයක් ඉන්න ආණ්ඩුව හදලා ඇයි අවුරුදු 17ක පිපාසේ ඉන්න බෑ අවුරුදු 17ක පිපාසේ මාසෙන් සංසිඳුව ගන්න ගියා මෙරටේ සිදිවෙච්ච මහාම මංකොල්ල මෙරටේ මහා බැංකුව මංකොල්ල කාපු පළවෙනි අවස්ථාව මේ වෙනකොට නියෝජකාරක සභා සභාපතිතුමනි මේ මහා බැංකු වංචාවෙන් සිදිවෙච්ච පාඩුව ගණන් හිලවු නැහැ මේක තාම මිල කරන්න බෑ තාම මහා බැංකුව මේකේ පාඩුව හදලා නැහැ ගණන් හදන්න බෑ මේ පිළිමද අපි අල්ලස් කොමිසමට පැමිණිලක් කරා මොකද්ද මහින්ද අමරවීර අමතුමා කියලා පැමිණිලක් කරා මහින්ද අමරවීර අමතුමා තමුන්නාස කරපු පැමිණිලට මොකද්ද උනේ මොනවද උනේ තමුනාස කරපු පැමිණිල්ල අපි නියෝජකාරක සභා සභාපතිතුමනි ස්වාධීන කොමිෂන් සභාවක් වුණා නම් ඒක කාටත් එකයි ඒක විපක්ෂයට පමණක් සීමා වෙච්ච කොමිෂන් සභාවක් නම් ඒක ස්වාධීන කියන එක අයින් කරලා විපක්ෂ කොමිෂන් සභාව කියලා ගන්න තමුනාසලගේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ බෝඩ් එකේ ස්වාධීන කියන එක අයින් කරලා විපක්ෂ මර්ධනය කිරීමේ කොමිෂන් සභාව කියලා ගහුවා නම් ඒක වැදගත් ඒක වටිනවා ඉතින් ඒ නිසා අපි මේ අලුතෙන් පත් වෙච්ච ස්වාධීන කොමිෂන් සභාවල ඉන්න සභාපතිතුමා ඇතුළු ඒ කොමසාරිස්තුමාලගෙන් අපි ඉල්ලීමක් කරනවා තමුනාසලට දීපු පැමිණිලි අපි ළඟ තියෙනවා තමුනාසල අපිට ලියුම් තියෙනවා තමුනාසල මිලියන 131000ක් මෙරට ජනතාවගේ මුදල් මංකොල්ල ගාවයි කියලා නියෝජකාරක සභා සභාපතිතුමනි මේකේ පාඩුව කියන්නේ දැන් අපි පැමිණිලි කරේ මිලියන 131000ක වංචාව දැන් ඒ ගැන පරීක්ෂා නොකරපු නිසා ඒ ඇමතිවරුම දෙවැනි තුන්වැනි හතරවැනි පාරටත් ඒ වංචාව මේ අමාත්‍යාංශය ආය කරලා තියෙනවා මේ වෙනකොට මේ වංචාවල පාඩුව ගත්තොතින් බිලියන 3400කට වැඩි සමහර අමාත්‍යාංශවල අපි පැමිණිලි කරලා තියෙනවා මේ චෝදනාව සම්බන්ධයෙන් ඒ හොරකම මේ ඇමතිවරයා දෙවනි පාරක් කරලා තියෙනවා ඇයි පරීක්ෂණයක් නැහැ මේක පිළිබඳව අපි CID එකට පරීක්ෂණ තිබ්බා CID එක පරීක්ෂණ තියන්නෙත් නැහැ අල්ලස් දූෂණ කොමිෂන් සභාව පරීක්ෂණ තියන්නෙත් නැහැ එහෙනම් ඔබතුමාලා කියන්නේ කොහමද මේවා ස්වාධීන කොමිෂන් සභා කියලා ඔබතුමාලා කොහමද කියන්නේ මේවා ස්වාධීන කොමිෂන් සභා කියලා අපේ අජිත් පෙරේරා මගේ හිතුවත් ඇමතිතුමා කිව්වා නඩු දානවා නම් දෙපැත්තම දාන්න ඕනේ අන්න හොඳයි හැබැයි නඩු දාන්නේ නැහැ නේ ඇමතිතුමා නඩු දාන්නේ නැහැ නේ දෙපැත්තම නඩු දාන්නේ එක පැත්තකටනේ එතකොට කොහමද ඒක ස්වාධීන වෙන්නේ එහෙමනම් වැරදි කරා නම් කවුරුත් වැරදිකාරයෝ කවුරු කරා නම් කවුරුත් වැරදිකාරයෝ නඩු දාන්නේ නැහැ දැන් තමුන් නාස්සලා විශේෂ අධිකරණ ගැන කතා කරා හොඳයි විශේෂ අධිකරණ හදන එක දැන් FCID එකට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා තීන්දුව දෙන්නේ නැහැ FCID එක නීති විරෝධී කියන තීන්දුව තමුනාසලගේ ආණ්ඩුව දෙන්නේ නැහැ. අද වෙනකොට අග්‍ර මිනිස්කාරතුමා යන්න කලින් මේ තීන්දුව දෙන්න තිබුණා. එතුමා තීන්දුව දෙන්නේ නැතුව ගියා. එතුමාට දෙන්නේ නැතුව බල කරා. ඒ තීන්දුව නොදී යන්න. මේ වෙනකොට FCID කියන ආයතනය නීති විරෝධී ආයතනයක් කියනක සියල්ල නීතියෙන් පිළි අරගෙන අධිකරණයේ තීන්දුව දෙන්න විතරයි තියෙන්නේ. අපේ තිලක් මාරපණ මැතිතුමා ඉන්නවා. හිටපු අධිකරණ මැතිතුමා. ඔබතුමා මේ රටේ නීති ශිෂ්‍යය ඔබතුමා බොහොම දක්ෂයෙක්. ඔබතුමා මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඔබතුමා පිළිගන්නවා ඇති. ඔබතුමා දන්නවා FCID කියන ආයතනය මේ වෙනකොට නීතිපතිවරයා ඇතුළු සියලු දෙනා පිළි අරන් ඉවරයි. තීන්දුව ලියලා ඉවරයි. තීන්දුව කියවන්න විතරයි තියෙන්නේ. මේ ආයතනයේ නීති විරෝධී ආයතනයක් කියලා ඒක කියන්නේ නැහැ. ඇයි? විපක්ෂය දඩයම් කරන ආයතනය තමයි FCID කියන්නේ. ඉතින් මොකද්ද තමුන් නාන්සලා කියන ස්වාධීනත්වය? තමුන් නාන්සලා කියන ස්වාධීනත්වය මොකක්ද? අපි කියන්නේ දඬුවම් ලැබිය යුතුයි වැරදි කරපු සියලු දෙනා දඬුවම් ලැබිය යුතුයි වැරදි කරපු සියලු දෙනා තමුන් නාන්සලා විපක්ෂයේ කතා කරන මිනිසුන්ට ගහනවා අගමැතිවරයාට විරුද්ධව කතා කරොත් ගහනවා ආණ්ඩුවට විරුද්ධව කතා කරන අයට ගහනවා තෝරගත්ත පිරිසකට විපක්ෂෙත් ගහන්න එකත් කියන්න ඕනේ තෝරගත්ත පිරිසකට ගහන්නේ ඒ නිසා ඔබ ස්වාධීන කොමිෂන් සභා කියලා තමුන් නාස්තිලට කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි නියෝජකාරක සභා සභාපතිවරනි අපි මේ බිලියන 131ක විතරක් නෙවෙයි අපි කෝප් කමිටුවේ සමාජිකව 6 දෙනෙකුට විරුද්ධව පැමිණිත් කළා අල්ලස් කොමිසමට. කෝප් කමිටුවේ සමාජිකයෝ කෝප් කමිටුවේ සමාජිකව මුදල් ගත්තා අර්ජුන් ඇලෝසියස් මහත්තයාගෙන්. අපි ඒ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කරා. ඒවා පිළිබඳ CID කේ කට උතර දෙනවා. මුදල් මාරු කරලා තියෙනවා. සල්ලි අරගෙන තියෙනවා. මේ පිළිබඳ අද වෙනකන් අල්ලස් දූෂණ කොමිසමේ අය කැදෙව්වත් අපි ඒ සියලු තොරතුරු ටික දුන්නා. දුරකථන සාකච්ඡා කරපුවා දුන්නා. ඒ සියලු තොරතුරු ටික දුන්නා. හැබැයි අද වෙනතෙක් අල්ලස් දූෂණ කොමිෂන් සභාව ඒ සඳහා කැදවීමක් කරේ නැහැ. දේ නිසා අපි කියන්නේ ස්වාධීන කොමිෂන් සභාව නම් ඒක එක්සත් ජාතික පක්ෂයටවත් එහෙම නැත්නම් ආණ්ඩුවටවත් කියලා පක්ෂග්‍රාහී විය යුතු නැහැ. සියලු දෙනාටම සාධාරණව අල්ල ඒ ස්වාධීන කොමිෂන් සභාව කටයුතු කළ යුතුයි කියන එකයි අපි කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම නැත්නම් දැන් අපි දාපු පැමිණිලි 10කට අල්ලස් කොමිෂන් විවාහ කරලා නැත්නම් අපි දාපු බැදුම් කර වාර්තාවේ 4 දෙනෙකුට මන්ත්‍රීවරුන්ට 6 දෙනෙකුට දාපුවා විවාහ කරලා නැත්නම් ඒක ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ රටේ ස්වාධීන කොමිෂන් සභාවක දෙන වටිනාකම තමුනාසල් අල්ලස් දූෂණ කොමිසමට ඒ ස්වාධීනත්වය ලබා දුන්නේ සියලු දෙනාට විරුද්ධව එරෙහිව කටයුතු කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒ පැමිණිල්ල ආණ්ඩු පක්ෂයෙන් කරන පැමිණිලි විතරක් විභාග කරන්න එපා. විපක්ෂ කරත් ආණ්ඩු පක්ෂ කරත් සියලු පැමිණිලි විභාග කරලා සියලු වැරදිකරුවන්ට දඩුවම් දෙන්න කියන එකයි අපි කියන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට තමුනාසල් පරීක්ෂණ තියලා නඩු දාලා අපි නඩු වලට මූණ දෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. තමුනාසලට දාන්න ඕනේ නඩු ඔක්කොම දාලා අපි ඒවට මූණ දෙනවා. නමුත් අපි කියන්නේ මේ පැමිණිලි කර දෙපාර්ශ්වයටම නඩු දාන්න නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නියෝජකාරක සභා සභාපතිතුමනි. ඊළඟට තමුනාසලගේ මේ කොමිෂන් සභා. දැන් මේ කොමිෂන් ස්වාධීන කොමිෂන් සභා පත් කරන ව්‍යවස්ථා දායක සභාව. දැන් තමුනාසලගේ මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායක සභාවක් ඉන්නවා අපි මේ ඉන්න පාර්ලිමේන්තුවේ. මෙතනින් තමයි ස්වාධීන කොමිෂන් සභාව සඳහා නියෝජිතයන් පත් කරන්නේ. එතකොට මේ ජනාධිපතිවරයා Tamanට හිතවත් කට්ටිය දානවා. ජනාධිපතිවරයා Tamanට ඕනේ අය දානවා. ඒ නිසා ව්‍යවස්ථා දායක
මන්ත්‍රීතුමා ආ කෝප් කමිටුවට මම එන පොඩ්ඩක් ප්‍රමාද වුණා. මම ඔබතුමාගේ මතයට ගරු කරනවා. මේ මං හිතන්නේ ඔබතුමත් පුවත්පතක වාර්තා කරලා තිබුණා මේ සම්බන්ධව. කෝප් කමිටුවේ තුල ඉන්නවා වැඳුම් කර සිද්ධියෙන් මුදල් ගත්තා කියලා දෙදෙනෙක්. මං අද මගේ විරුද්ධත්වයේ වාර්තා කරලා ඇතන ගිහිල්ලා. ඒතර ලක්ෂ්මී සෙනරත් මහත්මයාත් ඒකට සහයෝගය දුන්නා. ඔබතුමා
අයත්පත් කළා ඉන්නවා දෙන්නම්.
ඉතින් මොකද්ද ඔබතුමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවාද මොකද්ද ඒකට
ගරු රංජන රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා මම කියන්නේ අපි ඒ 6 දෙනාට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරා මේ 6 දෙනා මුදල් අරගෙන දිනවා ඔබතුමා කියන්නේ දෙන්නයි දෙන්නෙක් නෙමෙයි අපි ළඟ තියෙනවා 6 දෙනෙක් මේ වෙනකොට තමන්ගේ ආරක්ෂක නිලධාරීන් ගිල කඩ උත්තර දීලා දෙනවා චෙක් මාරු කරපුවා තමන්ගේ මස්සිනා ගිල චෙක් මාරු 6 දෙනෙක් ඉන්නවා රංජන රාමනායක මන්ත්‍රීතුමා ඒ 6 දෙනාට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමට අපි පැමිණිලි කරා අමාත්‍යතුමා අද වෙනකන් කැඳවීමක් කරන්නේ මම කියන්නේ කැඳවන්න සියලු දෙනාට නැවත පත් කරපු එක වැරදි අමතුමා අපි කියන්නේ නැවත පත් කරපු එක වැරදි ඒ වගේම
පක්ෂ විසින්
ඒක තමයි වැරදි කියන්නේ දැන් ඔබතුමාට ගරු නියෝජ්‍ය අමතුමා කතා නායකතුමාට පුළුවන් ඒ පක්ෂ කැඳවලා එයාට විරුද්ධව චෝදනා තියෙනවා නම් මේක නවත්තන්න කියන්න කතා නායකතුමාට පුළුවන් තමුන්නාංශයකට විරුද්ධ වෙන්න අපිත් ඒක තමුන්නාංශෙත් එක්ක ඉන්න අපිත් ඉන්නවා එතන නියෝජ්‍ය රංජන රාමනායක අමතුමා අපිත් ඉන්නවා ඔබතුමාත් එක්ක අපි පැහැදිලිව තුන ඉන්නවා. ඉතින් ඒ නිසා චෝදනාවක් එල්ලුණා නම් දෙන්න බෑ. ඉතින් ඔබතුමා මපි කියන්නේ වැරදි නම් කවුරුත් වැරදි කියන එකයි. ඒ වගේම දැන් තමුන්නාස්සලාගේ මේ ව්‍යවස්ථා දායක සභාව විසින් පත් කරන ලද ස්වාධීන කොමිෂන් සභාව තව තියෙනවා. දැන් තමුන්නාස්සලා පොලිස් කොමිටුවක් පත් කරා. දැන් තමුන්නාස්සලා පොලිස් ප්‍රතිපත් කරානේ. තමුන්නාස්සලා මෙරටේ පොලිස් ප්‍රතිපත් කරා. මේ ව්‍යවස්ථා දායක සභාවේ. දැන් බලන්න ආණ්ඩුව නාගන්න නාගනilla. දැන් බලන්න පොලිස් ප්‍රතිවරයා පත් කරලා මේ ආණ්ඩුව නාන නෑම බලන්න හරි සැමතුමා. මුණතරන් නානෝද බලන්න තමුන්නාසෙලා තමුන්නාසෙලා මුණතරන් දැන් වත්මන් පොලිස්පතිතුමා මම දන්නේ නැහැ එතුමා කරාද නැද්ද කියලා. හැබැයි ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධයි කියලා පොලිස්පතිවරයාට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වෙනවා. දෙතර ඔබතුමා බලන්න මේ ව්‍යවස්ථාදායක කොමිෂන් සභාවෙන් පත් කරපු පොලිස්පතිතුමා රටේ ජනාධිපතිතුමා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරනවා නම් මේ ව්‍යවස්ථාදායක සභාව මොකද්ද කරන්නේ? තමුන්නාසෙලා ස්වාධීන පුද්ගලයෙක්ද තමුන්නාසෙලා පත් කරන්නේ? ඊළඟට ඔබතුමාලා පත් කරපු නීතිපතිතුමා තමුනාසෙලා පත් කරපු නීතිපතිතුමා සුහද ගම්ලත් මහත්තයා පත් කරන්න හිටියේ එතුමා තමයි නීතියෙන් පත් වෙන්න තිබ්බේ එතුමා අධිකරණ අමාත්‍යංශ ලේකම්මරේට කටයුතු කරා කියලා එතුමා පත් කරේ නැහැ දැන් අද නීතිපතිතුමාට චෝදනා එල්ල කරනවා එතුමා නඩු දාන්න එක්තරා තෝරගත්ත පිරිසකට විතරයි කියලා එතකොට ස්වාධීන කොමිෂන් සභාවකින් එහෙම කටයුතු කරන එක හරියද? දැකිලකට මැතිවරණ කොමිෂමක් පත් කරා ස්වාධීන මැතිවරණ කොමිෂම. කිරියල් හැමතිතුමා මේව කොහෙන්ද අපි hina වෙන්නේ කියන්නේ? මැතිවරණ කොමිෂමක් පත් කරන්නේ මාරපණ ඇමතිතුමා නිසිකලට මැතිවරණ තියන්න කියලා. මැතිවරණ කොමිෂමේ සමාජිකයා උසාවියට කියලා කියනවා ඡන්ද තියන්න එපා කියලා. මොකද්ද මේ? තමනාසලා රෙදි ඇඳගෙනද මේ ආණ්ඩුවේ ඉන්නේ? තමනාසලාට සදාචාරයක් තියනවද මේ ආණ්ඩුවේ මේ ඉන්න? ස්වාධීන කොමිෂන් සභාව මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා මේකට වග කියන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කතානායකවරයා තමයි ව්‍යවස්ථාදායක සභාව ඉඳගන්නේ. එතුමා තමයි මේකේ කටයුතු කරන්නේ. කතානායක මේකට වග කියන්න ඕනේ. අද මෙතන ඇවිල්ලා එතුමා ලොකුවට කතා කරනවා මේ මොකුත් දන්නේ නැති බබා වගේ. මේ සියල්ලට කතානායකවරයා වග කියන්න ඕනේ. ස්වාධීන කොමිෂන් සභාවක් මැතිවරණ කොමිෂමක් පත් කරනවා. නිසිකලට මැතිවරණ දෙන්න කියලා. කොමිෂන් සභාවේ සමාජිකයා එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමට යනවා. උසාවියට නෑ ඡන්ද එපා. මාරපණ ඇමතුමා වටීදිස් මොකද්ද මේ විහිළුව ඇමතුමා? ඔබතුමාලා වගේ කට්ටියට කෝට් එකක් අඳගෙන මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්ද ඇමතුමා? මෙහෙම මිනිස්සු පත් කරාම තමනාසෙලා මේ වෙනුවෙන් කතා කරන්නේ. ඊළඟට පොලිස් කොමිසම. තමනාසෙලා පත් කරලා තියෙනවා පොලිස් කොමිසම. පොලිස් කමිටුවේ සභාපතිවරයා තමනාසෙලගේ ආණ්ඩුව හදන්න ලොකුම මෙහෙවරක් කරපු පුද්ගලයා. ඒකේ ඉන්න නිලධාරීන්ට දූෂණ චෝදනා තියෙනවා. ඉතින් පොලිස් කොමිසම ගැන කොහොමද රටේ විශ්වාසය? තමනාසෙලා පත් කරපු පොලිස් කොමිසම, තමනාසෙලා පත් කරපු මැතිවරණ කොමිසම, තමනාසෙලා පත් කරලා තියෙන අල්ලස් දූෂණ කොමිසම, තමනාසෙලා පත් කරලා තියෙන නීතිපතිවරයා පොලිස්පතිවරයා පිළිබඳ
කරු මන්දරතුමා විනාඩි දෙකක් තියෙනවා.
තමනාසෙලා පත් කරලා මේ තියෙන සියලු දෙනා පිළිබඳ රටේ විශාල විවේචන තියෙනවා. ඉතින් ඒ නිසා අපේ හේෂා මන්ත්‍රීතුමා ඉන්නවා මම දැක්කා දැන් එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර කණ්ඩායමේ සභාපතිතුමා. තමනාසෙ එක්සත් ජාතික පක්ෂයේ යහමකට ගෙනියන්න හෙඬු අරගෙන තමනාසෙ ලොකු උත්සාහයක් යෙදෙනවා අපි දැක්කා. කොච්චර කාලයක් ඔබතුමාගේ මන්ත්‍රී ධූරයේ සංවිධායක ධූරයේ ඉතුරු වෙයිද දන්නේ නැහැ. මොකද ඕක ඇතුලේ ඔවා හදන්න ගියාම තියෙන එකක් නැති වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හේෂා මන්ත්‍රීතුමා අපි කියාගෙන ආවේ ඔබතුමා හිටියේ නැහැ. මේ නීතිය ස්වාධීන කොමිෂන් සභාවල සිද්ධ වෙනවා නම් කාටවත් සිද්ධ වෙන්න ඕනේ. තමනාසෙ මන් දැක්ක පත්‍රය කියලා දෙනවා ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ හරිමකට ගන්නවයි කියලා. තමනාසෙලගේ ආණ්ඩුවේ බරපතල චෝදනා එල්ල වෙච්ච විශාල පිරිසකට අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලා ඉදිරිපත් කළා තියෙනවා. දැන් ඒ සියල්ල මේ එකක්වත් අද වෙනකොට විභාග කරලා නැහැ. මිලියන 1 ලක්ෂ. ඉතින් මම කියන්නේ අඩු ගානේ පරීක්ෂණ තියලා නිදාස් කරන්න. වැරදි නම් ඒගොල්ලෝ නිදාස් කරන්න. හැබැයි පරීක්ෂණ නොතියා ඉන්න එක වැරදි. පරීක්ෂණ නොතියා ඉන්න එක වැරදි. ඒ නිසා අපි කියන්නේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවට යම් ගෞරවයක් ඉන්න ඕනේ නම් අපි අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ නිලධාරී මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එක සැබෑ වචනේ පරිසමාප්තියෙම ස්වාධීන මැතිවරණ ස්වාධීන අල්ලස් දූෂණ කොමිසමක් වෙන්න ඕනේ. ඒක එහෙම නැත්නම් විපක්ෂය මර්ධනය කරන අල්ලස් කොමිසමක් වෙන්න බෑ. තමුනාසල අද වෙනකන් ඒක කරන්න තමුනාසලට හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා තමුනාසලගේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් නම් සියලු දෙනාට විරුද්ධව තමුනාසල කටයුතු කරන්න එක නිලීම කරනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දාලුතෙන් කොමිෂමක් පත් කරලා තියෙනවා. බ්‍යාණ්ඩුවේ හොරකම් හොයන්න, බ්‍යාණ්ඩුවේ දූෂණ හොයන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ පැමිණිලි 10ට අමතරව තවත් ඔබේ ආණ්ඩුවේ ඇමතුරු 14 දෙනෙකුට විරුද්ධව චෝදනා අපේ මන්ත්‍රීවරු ළඟ තියෙනවා. ඒ මන්ත්‍රීවරු සදීප හැදී ඉන්නවා. ඒ කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඒ අනුව තමුනාන්සලගේ ආණ්ඩුවේ මැති ඇමතුරු 24 දෙනෙකුට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අලුත් පත් කරන කොමිෂන් සභාවට. ඒ නිසා ඒ කොමිෂන් සභාවෙන්වත් අඩුගානේ සාධාරණයක් ඉෂ්ට වෙයි කියන විශ්වාසය තිබමින්
ජනාධිපතිවරයා විධායක බලතල උල්ලංඝනය කරමින්
මන්ත්‍රීතුමා අපි ඉල්ලුවේ ඡන්දය.
මැතිවරණ කාලයේ
වගකීම මන්ත්‍රීතුමා නිසිකලට මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවර. හැබැයි මැතිවරණ කොමිෂමේ සමාජිකයෙක් මැතිවරණ පැවැත්වීම පිළිබඳ එහාට යන එක සදාචාරාත්මක නෑ මන්ත්‍රීතුමා. අපි කියන්නේ මන්ත්‍රීතුමා. ඒක එතුමා නෙමෙයි කළ යුතුව තිබුණේ. අපි ගියේ මැතිවරණ තියන්න කියලා. පාර්ලිමේන්තුව විසුරුවා හැරලානේ තිබුණේ මන්ත්‍රීතුමා.
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඔබතුමාට ඔබතුමාගේ මතය කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි කියන්නේ මැතිවරණ කොමිෂමේ වගකීම ඇවිල්ලා නිසිකලට මැතිවරණ පැවැත්වීම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාම විසුරුවන්න බෑ කියලා මැතිවරණ කොමිෂම අධිකරණයට යන එක සදාචාරාත්මක නෑ. ඒකයි මම තුමා අපි කියන්නේ.
හොඳයි. මොහොමඩ් සිදි ඔනරබල් ડોක්ටර් හරිස් කරසරි සිල්වා. ඕඩර් ප්ලීස් ඔනරබල් කේසා විධානයේ විල් ටේක් ද චේ.
As Sabhapathiwani, අද ඉදිරිපත් කරන මේ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධනය පිළිබඳව වචන කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. මොකද අපි පාර්ලිමේන්තුවට එන්න කලින් ඡන්දයකට යනකොට හැම වෙලාවම කතා කරන්නේ දූෂණ වංචා නැති කරන්න ඕනේ. මෙව අඩු කරන්න ඕනේ දූෂණ කරන කට්ටියව ඒ කට්ටියට විරුද්ධව නඩු දාන්න ඕනේ හිරේ දාන්න ඕනේ අනාදී කතා. රටේ ජනතාව අපෙන් අහනවා දැන් ඔය කට්ටියත් පාර්ලිමේන්තුවේ ගිහිල්ලා අවුරුදු 3-4ක් වෙනවා දැන් කාට විරුද්ධවද නඩු දාලා තියෙන්නේ කාවද හිරේ දාලා තියෙන්නේ කියන ප්‍රශ්න අහනවා. එතකොට අපිට මේවට උත්තර දෙන්න සමහරලාට අපහසු වෙනවා. ඒකට හේතුව තමයි මම අහගෙනයි ජනාධිපතිතුමත් කියනවා මේ ළඟදී මොකද වෙලා තියෙන්නේ ඇයි මේ කොමිෂන් සභා තියෙනවා ඒවයින් වර්ධකරුවෝ කියලා මේ කොමිෂන් වාර්තාවල සඳහන් වෙනවා ඇයි මේවට විරුද්ධව නඩු දාන්න බැරි මේවා ඇයි පමා කරන්නේ ඇයි පාර්ලිමේන්තුව මේවා සම්මත කරගන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ නිසා මේ සංශෝධනය ඉතාම වැදගත් සංශෝධනයක්. ඒ නිසා අපි මේකට සම්පූර්ණ සහය ප්‍රකාශ කරනවා. මේකෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කරන්නේ මෙච්චරකල් අලසා දූෂණ කොමිසමට කරන්න අවස්ථාව තිබිච්ච නැති දෙයක්. ඒ තමයි කොමිෂන් සභාවක් ඉදිරියේ ඒ සාක්ෂි දීලා ඒ කොමිෂන් සභාව මගින් යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කරාම ඒ වාර්තාවේ අඩංගු සාක්ෂි මත අලස් කොමසාරිස්වරයාට අධ්‍යක්ෂ ජෙනරල්වරයාට අර පුද්ගලයාට එරෙහිව නඩු දාන්න හැකියාවක් තිබුණ නැහැ. අලුතෙන් නීතිපතිවරයා විසින් ඒ නැවත සාක්ෂි කැඳවලා තමයි නඩු දාන්න හැකියාව තිබුණේ ඒ අල්ලස් පනත යටතේ. එතකොට මේ නිසා ගොඩක් ප්‍රමාද දෝෂ එනවා, කාලය යනවා, අවුරුදු ගණන් ප්‍රමාද වෙනවා. එතකොට මේ සංශෝධනය හරහා කරන්නේ අර අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අවස්ථාව ලබා දෙනවා ඒ නීති වැඩ කටයුතු කරන්න. හැබැයි මම දැන් මේ රජයේ නිලධාරීන්ගෙන් මම ඇහැව්වේ දැන් තවත් සංශෝධන වගයක්ත් මේකට ඉදිරිපත් කරලා තියෙනවා මොනවද මේ සංශෝධන වලින් කරන්නේ කියලා. මම දැන් වාස්තුදේව මන්ත්‍රීතුමාත් ඉස්සලා මේ සංශෝධන විමසුවා. මට දැනගත්න පුළුවන් වෙච්ච විදිහට මට තේරිච්ච විදිහට කලින් නීතියේ තිබුණා ජනාධිපතිවරයා කිව්වොතෙන් තමන් සාක්ෂි දෙනකොට තමන් වර්ධකරුවා that if it is self incriminating මේකට ඒක විරුද්ධව නඩු දාන්න හැකියාවක් නැහැ කියලා. එතකොට දැන් මේ සංශෝධනයේ කරලා තියෙන්නේ ඒක අධීක්ෂ ආංශික මේ කාර්ය සභාවෙන් තමයි ඒ සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ අපිට දැනගන්න ලැබෙන විදිහට. ඒ ජනාධිපතිවරයාට තිබිච්ච ඒ ඩිස්ක්‍රෂන් එක ඔහුට තිබිච්ච ඒ තීරණ ගැනීමේ හැකියාව අයින් කරලා තියෙනවා. එතකොට self incriminating evidence එකක් දුන්නොත් තමන් අල්ලසක් ගත්තා කියලා කිව්වොත් ඒක ඒ සාක්ෂිය අනුව නඩුවක් දාන්න හැකියාවක් නැහැ. එතකොට ඉස්සල ජනාධිපතිවරයාට ඒ තිබිච්ච තීරණ ගැනීමේ මේ හැකියාව මෙයින් අයින් වෙලා තියෙන එක තමයි මට තේරිච්ච විදිහට මේ සංශෝධනයෙන් කොමිටේ සංශෝධනයෙන් සිද්ධ කරන්නේ. ඒ කෙසේ වෙතත් අපි දන්නවා දැන් ඉදිරියේදී අල්ලස් කොමසාරිස්වරයාට හැකියාව තියෙනවා. මම දන්නේ මේක පස්සට බලපානවාද එහෙමත් නැත්නම් අදින් පස්සේ ඉස්සරහට බලපානවාද කියන එක. නමුත් අල්ලස් කොමසාරිස්වරයාට හැකියාව තියෙනවා ඒ සාක්ෂි මත නීති කටයුතු ඉදිරියට අරගෙන යන්න. ඉතින් මං හිතන්නේ අපේ දූෂණය වංචාවට එරෙහිව සටන් කරන මේ අවස්ථාවේදී පක්ෂපාත ભેදයකින් තොරව මේ නීතිය පාවිච්චි කරන්න පුළුවන් වේවි. ඉස්සරහට යම්කිසි පුද්ගලයෙක් දූෂණයකට වංචාවකට වැඩිකරුවෙක් කියලා කොමිෂන් සභාවකින් අහුවෙලා තියෙනවා නම් හොයලා තියෙනවා නම් ඉදිරිපත් කරලා තියෙනවා නම් මෙන්න මේ සාක්ෂි තියෙනවා කියලා එහෙමනම් ඊට එරෙහිව මේ නීතිමය කටයුතු කරන්න පුළුවන් වේ. අද ගරු මුලාසුනාරුවට මන්ත්‍රීතුමනි එදාට වඩා විනිවිද භාවයක් තියෙනවා. එදා වාගේ නෙමෙයි අද මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්, ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. යම්කිසි වංචාවකට දූෂණයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒවා මේ යට ගහන්න කාපට් එක යටට අතු ගන්න හැකියාවක් අද නැහැ. ඒක තමයි අලුත් අද සමාජයේ විවෘතභාවයේ විනිවිදභාවයේ මේ තාක්ෂණය හරහා මෙව හැමතැනටම ඉතාමත්ම ඉක්මනින් සංනිවේදනය වෙනවා. සමහර මේ අවස්ථාවලදී එතකොට ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා. නීතිමය ගැටලු තියෙනවා නම් අපි දන්නවා මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. නමුත් නීතිමය ගැටලුවක් නිසා ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න බෑ. එතකොට එහෙමනම් කරන්න තියෙන්නේ නීතියට මූලා වෙලා මේ මුවා වෙලා අපිට මේක කරන්න බෑ කියන එක නෙමෙයි. අපි කළ යුත්තේ එහෙමනම් නීතිය වෙනස් කරලා ඒ අපි දන්න දේ මෙහෙම ඒ සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒට එරෙහිව ක්‍රියා කරන්නේ කොහොමද කියන නීතිය වෙනස් කරන්න ඕන. ඉතින් මං සන්තෝෂ වෙනවා. මම අධිකරණ ඇමතුමියට තාත අතුකෝල මැතිණියට ස්තුතිවන්ත වෙනවා. ඒ ශක්තිය අරගෙන ඒ අවශ්‍ය නීතිය වෙනස් කරලා මේ සංශෝධනය ඉස්සරහට ගෙනල්ලා ජනතාවට අපිට ඒ අවස්ථාව ලබා දෙන්න ඔවුන්ට අපිට පෙන්වන්න පුළුවන් අපි රජයක් හැටියට කළ යුතු දේ මේ අවස්ථාවේදී කරනවා කියලා දූෂණය හා වංචාවට විරුද්ධව ඒ සටන ඉස්සරහට අරගෙන යන මේ අවස්ථාවට බොහොමත්ම ස්තුතියි ගරු සභා. නෑ මම දන්නේ නැහැ. දැන් මමත් වත්කම් බරකම් හැම අවුරුද්දෙම ඇමති කෙනෙක් වුණායින් පස්සේ ජනාධිපතිතුමාටත් ඊට කලින් පාර්ලිමේන්තුවේ කතානායකතුමාටත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මං හිතන්නේ ඒවා හොයලා බලලා එව්වයින් ඒවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඒ පුද්ගලයෝ අවශ්‍ය නම් ඒවා කරයි. නමුත් මට එතනින් එහාට කියන්න දෙයක් නැහැ. නැහැ ඒක ඇත්ත. මමත් දන්නවා සමහරු බයිසිකලයක්වත් තිබිච්ච නැති කට්ටිය දැන් අද යන්නේ මහ විශාල මේ අර V8 දමනවාද කියන ඒවායි. ඒවා යන්නේ. ඉතින් ඒවා කොහොමද උනේ කියන එක පිළිබඳව අපිට හොයලා බලන්න වෙනවා. මං හිතන්නේ ඊවන් ඇල්කපෝන් නෝ ඉට් වස් ඇල්කපෝන් දේ ගොට් ඇල්කපෝන් ඔන් ටැක්ස් ඉෂු නොට් ඔන් ඕල් ද අදර් හේනස් ක්‍රයිම්ස් දැට් හී කමිටඩ් ඈර්ලියර්. සෝ ඒ මමත් ඔබතුමා ඉන්න තැනම ඉන්නවා. මම ඔබතුමාත් එක්ක එකඟ වෙනවා.
මීළඟට ගරු සුනිල් හඳුන්නේ ඇති මන්ත්‍රීතුමා උතුමාට විනාඩි 14ක් කාලය.
ගරු මුලාසනාරුවේ සභාපතිතුමනි විශේෂයෙන් අද දිනේදී පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පිළිබඳ සාකච්ඡාව කෙරෙන්නේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අදාළ කරගෙන මේ කාරණාව සාකච්ඡා කරන වෙලාවේදී මූලික වශයෙන් පැහැදිලි කරගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ අද ඉදිරිපත් කරන සංශෝධනය අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව හෝ අනිකුත් කොමිෂන් සභා වාර්තාවලට අදාළ වෙන්නේ අදින් පස්සේ අනාගතයටද නැත්නම් මෙතෙක් අල්ලස් හෝ දූෂණ කොමිෂමත් සම්බන්ධ වෙච්ච අනිකුත් කොමිෂන් සභා වාර්තාවලට කොයි විදිහටද අදාළ වෙන්නේ කියලා. මම හිතන ඒක ගරු ඇමතිතුමා පිළිතුරු කතාවේදී හරි මේ සභාවට පැහැදිලි කරනවා නම් හොඳයි. මොකද ඒකට හේතුව මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච කොමිෂන් සභා වාර්තාවන් ගණනාවක් තියෙනවා. ඒවා මේ ආකාරයටම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අදාළ වන පරිදිම අදාළ කර හැකි වාර්තාවන්. මොකද අපි දූෂණයන් පිළිබඳව අල්ලස් පිළිබඳව වංචාවන් පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා ජනතාවට සහතිකයක් වෙන්නේ අපි අරගෙන තියෙන ක්‍රියාමාර්ගවලින් මිසක ගන්නවායයි කියලා පම්පෝරි ගහන ක්‍රියාමාර්ගවලින් නෙමෙයි. අපිට කියන්න පුළුවන් අපි මේ දේවල් කරනවා මේ දේවල් කරනවා. දැන් මෙතන සාකච්ඡාව ආණ්ඩු පක්ෂෙන් ඉදිරිපත් වුණේම අල්ලාසෝ දූෂණ කොමිසමට ඍජුව අල්ලාසෝ දූෂණ කොමිසමේ විමර්ශනයක් උසාවියට ඉදිරිපත් කරන්න නීති කර්තව්‍යයක් සඳහා ගෙනියන්න තියෙන බාධාවන් ඉවත් කිරීම සඳහා මේ කොමිසම් සභා සංශෝධනය ගේනවා කියලා. ඇත්තටම තියෙන බාධාව ඒකද? දැන් මේ ඍජුව මේක ගෙනිය ගන්න බැරි ප්‍රශ්නේද? ගෙනියන්න තියෙන උවමනාවක් නැතිකමද? ඍජුව මේක ගෙනියන්න බැරි බාධාවද තියෙන්නේ? එහෙම නැත්නම් ගෙනියන්න ගත්ත පියවර තියෙන ප්‍රමාදයේද? ඒක අපි ඕන තරම් ඉදිරිපත් කරපු කාරණා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපත් කරපු සභා වාර්තාවන් වලින් ඒක ඔප්පු වෙලා තියෙනවා. අපි ගරු මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කළා කරුණු ගණනාවක් අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවට ගිහිල්ලා කරපු පැමිණිලි පිළිබඳව. මම මන්ත්‍රීවරයෙක් හැටියට අපි පක්ෂ වෙනුවෙන් අපි පුජ්‍යලිකව අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවේ සභාපතිවරයාටම විරුද්ධව මම පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. හිටපු සභාපති ජගත් බාලපට බැඳි මහත්මයා. ඔහු අල්ලාස් ගත්තයි කියලා. අල්ලාස් කොමිසම ගත්ත ක්‍රියාමාර්ග මොනවද? අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවට බාධාව තිබුණේ නඩු පැවරීමට හෝ නීති කටයුත්තක් කරන්න තිබිච්ච බාධාව මේ අද ඉදිරිපත් කරන පරීක්ෂණ කොමිසම් සභා සංශෝධනයේ නැතිකම විතරක්ද? එහෙම නැත්නම් ඌමනාවක් නැතිකමද? එහෙම නැත්නම් ඉහළ බලවත් අත්වලින් ඒව වහපු එකද? ඒකට ඕනතරම් උදාහරණ තියෙනවා. ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තුවේ මම එක පැත්තකින් අද ස්තුතිවන්ත වෙන්න ඕනේ, ඒ වගේම මම සතුටු වෙනවා. පොදු ව්‍යාපාර කාර්ක සභාව අපි රැස් වුණා. සභාපතිවරයා හැටියට නැවතවතාවක් මම ඒකමතිකව පත් කරගත්තා. පක්ෂ විපක්ෂ හැම දෙනාගේම ඒකත් ඡන්දෙන්. නමුත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සභාපතිවරයා හැටියට කටයුතු කරපු අවස්ථාවේදී කෝටි 15,000කට පමණ අදාළ වංචා දූෂණ පිළිබඳ හොයලා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු වාර්තාව එවකට කථානායක වීජේ මූ ලොකුබණ්ඩාර මැතිතුමා එදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවට වාර්තාව යැව්වා අවශ්‍ය නීතිමය පියවර ගන්න. අවශ්‍ය නීතිමය පියවර අරගන්න විතරක් නෙමෙයි සති දෙකකට වාරයක් නැවත පාර්ලිමේන්තුවට ඒක ගත්ත පියවර පිළිබඳව වාර්තා කරන්න කියලා එදා නිර්දේශයක් නිකුත් කළා. නමුත් එක දවසකවත් අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවෙන් පාර්ලිමේන්තුවටවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවටවත් ඒ විජේදාස රාජපක්ෂ වාර්තාව පිළිබඳව ගත්ත පියවරයක් ඉදිරිපත් කළා නැහැ. ඒකට තිබිච්ච බාධාව මේ අද සංශෝධනය කරන පරීක්ෂණ කොමිසම් සභාවේ සංශෝධනය නොතිබිච්ච එක නෙමෙයි. ඒක නොතිබිච්ච එක නෙමෙයි. එහෙම පියවරක් ගන්න බැරි තත්ත්වයක් තිබුණා. මොකද එදා ඒ කෝප් කමිටු වාර්තාවෙන් චූදි දැන වෙච්ච කට්ටිය පක්ෂ මාරු කරලා ඇමතිකම් ගත්තා. පක්ෂ මාරු කරලා ඇමතිකම් ගත්තට පස්සේ ඒගොල්ලෝ ඇමතිකම් අරගත්තෙම තමන් කෝප් කමිටු වාර්තාවෙන් චූදි දැන වෙන බව දැනගෙන. ඒ නිසා අවසානයේ චූදිතයන්ට ලැබිච්ච වරප්‍රසාදය තමයි ඇමතිකම්. ඊළඟ ආණ්ඩු පෙරළියේ ඇමතිකම් ගත්තට පස්සේ අර වාර්තාව හමස් පෙට්ටියට ගියා. ගරු සභාපතිතුමනි, ඒ වගේම තමයි පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර පිළිබඳ පරීක්ෂණයක් පැවැත්තුවා. අපි පරීක්ෂණයේ පවත්වන වැඩ සමාන්තරව අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවත් බැඳුම් කර වාර්තාව පිළිබඳ වංචාව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්තුවා. බැඳුම් කර වාර්තා වංචාව පිළිබඳව පරීක්ෂණයේදී පොදු ව්‍යාපාර කාර්ක සභාවට වාර්තා වෙච්ච කරුණු අමතරව ඒ ඉදිරිපත් කරපු නිලධාරීන්ගේ මතුවෙච්ච කාරණාව තමයි අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවට ඊට වඩා සවිස්තර කරුණු ඉදිරිපත් කරා කියලා. හැබැයි අල්ලාසෝ දූෂණ කොමිසම් සභාව ඒ පිළිබඳව ගත්ත පියවරයක් නැහැ. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව අපි අහනවා අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවේ වාර්තාවට මොකද වුනේ? අල්ලාසෝ දූෂණ කොමිසම් සභාව මහ බැංකුවේ බැඳුම් කර සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයට මොකද වුනේ? ඒ වගේම ඔබතුමා දන්නවා කරු සභාපතිතුමනි, අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් වරිය දිල්රුක්චි මහත්මියව ඉවත් කළා. ඒ ඉවත් කිරීම විවාදාත්මකයි අදටත්. ඒ ඉවත් කිරීමේදී සමහර ඇමතිවරුන්ගේ පරීක්ෂණ වලට බාධා කිරීම ඒ ඇමතිවරු සම්බන්ධ ගත්ත පරීක්ෂණ වලට බාධා කිරීම තමයි එතන සිද්ධ වුනේ. එතකොට ඒකට බාධාවක් තිබුණේ මෙදුනේ පරීක්ෂණ කොමිෂන් සභා නිර්දේශයක් එහෙම මේ සංශෝධනේ නොතිබිච්ච එක නෙමෙයි දිල්රුක්ෂි ඩයස්ව ඉවත් කරන්න හේතුුනේ. ඒකට හේතුුනේ ඇඟිලි ගැහිීම. ඉතින් පළවෙනි දේ තමයි අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව වාර්තා කිරීම ඔවුන්ට ඍජුව කරන්න පුළුවන්ද බැරිද කියන එක මේ ප්‍රශ්නේ. දැන් මෙතන තියෙන කාරණාව අනුව අපිට පේන දේ තමයි මීට කලින් මේ සංශෝධනය නොතිබිච්ච නිසා තමයි අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට තමන් පවත්වන පරීක්ෂණයක රැස් කරන කරුණු අනුව තොරතුරු අනුව ඍජුව නීතිමය කටයුතු කරන්න බැරි වුණේ අද ඉඳලා පුළුවන් කියන එක. නෑ එහෙම නෙමෙයි. මීට කලිනුත් ඔවුන්ට කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඔවුන්ට තිබිච්ච වෙන වෙන බලපෑම් විසින් මේක යටපත් කළා. එනිසා විශේෂයෙන්ම ගරු ඇමතිතුමා අද මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේ අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට අදාළ කරලා ගේන මේ සංශෝධනය බලපවත්වන්නේ අනාගතයටද එහෙම නැත්නම් දැනටමත් පරීක්ෂණ කරමින් තියෙන ජනාධිපති කොමිෂන් සභාවන් මහ බැංකු බැඳුම් කර කොමිෂන් සභාව අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවෙන්ම කරන පරීක්ෂණ මේ දැනට සිද්ධ වෙමින් තියෙන පරීක්ෂණ වලට මොකද වෙන්නේ කියන එක. ඒ පරීක්ෂණ දැනටත් වාර්තා ඉදිරිපත් කළ තියෙන පරීක්ෂණ වලට සාධාරණයක් ඉෂ්ට වෙනවනම් විතරයි මේ පිළිබඳව අදගෙන මේ සංශෝධනය පිළිබඳව අවමහරි විශ්වාසයක් ජනතාවට ඇති වෙයි. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා දැනටමත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවක් තියෙනවා. බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරී අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ වාර්තාව. මේ පරීක්ෂණ වාර්තාව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරපු පරීක්ෂණ වාර්තාව. මේක අවසන් වාර්තාව. මේක අවසන් වාර්තාව මේ පාර්ලිමේන්තුවේ සභාගත කරපු වාර්තාව. මේ වාර්තාව අනුව ගත්තොත් එහෙම දැනටමත් හරි පැහැදිලිව තියෙනවා කරුණු කාරණා ගණනාවක්. එකක් ප්‍රධාන වශයෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයවැය යුතු මුදල් නොගෙවීම පිළිබඳව වරදිකරුවන් වෙච්ච පිරිසක් නම් කරලා තියෙනවා. පරීක්ෂණ පවත්වලා තියෙනවා. පරීක්ෂණ පවත්වලා තියෙනවා. මේ කොමිෂන් සභා සංශෝධන යටතේ අපට දැනගන්න අවශ්‍යයි මේ පරීක්ෂණයේ මේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාගේ වර්තමාන ජනාධිපතිවරයාගේ ඔහු මේ ආණ්ඩුවේ අද කොටස්කාර ප්‍රධානියා මේ ජනාධිපතිවරයාගේ මේ පරීක්ෂණ වාර්තාව මේ අනුව ඍජුව නීති හමුවට ගෙනියන්න පුළුවන්ද කියන එක. එහෙම ගෙනිච්චොත් මේ වාර්තාවේ අනුව ඉන්න පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වර්තමාන විපක්ෂ නායකතුමා කෙහෙලිය බණ්ඩාර දිසානායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ ආදි නිලධාරීන් සහ මන්ත්‍රීවරු විපක්ෂ නායකවරයාත් ඉන්නවා. එතකොට මේ පරීක්ෂණේ මේ අද මේ පරීක්ෂණ සංශෝධනයේ මේ ජනාධිපති වාර්තාවට අදාළ නැද්ද? අදාළ විය යුතුයි අපි කියන්නේ. අදාළ නොවෙනව නම් වැඩක් නැහැ මේක. ඒක මම කියන්නේ මේ ජනාධිපති හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ නෙමෙයි. පොදුවේ ගත්තොත් එහෙම ඊළඟට ඇවන්ගාඩ් සම්බන්ධයෙන් බිලියන 11ක් පාඩු කරපු එකක්. ඒ ඇවන්ගාඩ් පිළිබඳව මේකේ තියෙනවා ඇවන්ගාඩ් ගනුදෙනුව. ඇවන්ගාඩ් ගනුදෙනුවේදී 25 ගරු සභාපතිතුමනි මේ අනාවරණය වෙච්ච කරුණු සීමා සහිත රක්න ආරක්ෂක ලංකා සමාගම සහ අවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම සම්බන්ධ පෙත්සම අක්‍රමිකතාවන් හා වගකීම් පාර්ශවයන් නිකන් නම් කළ නෙමෙයි මේ තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන වාර්තා මම කියන එතුමා නෙවෙයි ඉදිරිපත් කළා තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. අවසන් වාර්තාවේ තියෙනවා මේකේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඒ විතරක් නෙමෙයි රණවක ආරච්චිගේ දොන් ජනක මේ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේම පෞද්ගලික ලේකම්. වර්තමාන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාත් ඉන්නවා ඇවන්ගාඩ් පිළිබඳව ගනුදෙනුවෙන් වැඩිකරු වෙලා. ජනාධිපති කොමිෂමේ අවසාන වාර්තාව. ඉතින් කොමිෂන් සභා වාර්තාවන් අදාළ වෙනවනම් ගරු සභාපතිතුමනි මම හිතනවා කොමිෂන් සභා වාර්තාවන් අදාළ වෙද්දී මේ කොමිෂන් සභා අදාළ වෙන්න ඕන. මහ බැංකු බැඳුම් කර වාර්තාව කොමිෂන් සභාවක්. ජනාධිපතිවරයා පත් කරපු විශේෂ කොමිෂන් සභාව. ඒ ජනාධිපතිවරයාගේ විශේෂ කොමිෂන් සභාව මේ ආකාරයෙන් අදාළ වෙනව නම් ඍජුව නඩු පැවරන්න පුළුවන්. ඍජුව නඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා විශේෂයෙන් මේ කාරණාව වැදගත් වෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානයට අදාළ රක්ෂිත ඉඩම් බදුපදන මත මහින්දානන්ද පදනම වෙත ලබා දීමේ සිදු අක්‍රමිකතාවයක්. ඒකත් තියෙනවා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. අක්‍රමිකතාවන් සහ වක්‍යුත් පුජ්‍යලයන් අනාවරණය වැරදි මේ කොමිෂන් සභාවෙන්. ඉතින් මම කියන්නේ මේ කාරණාවන් අනාවරණය වෙනවා නම් මම කියන්නේ කොමිෂන් සභාව වාර්තාවන් අදාළ වෙනවා නම් ගරු මන්ත්‍රීතුමා මේ වාර්තාව අදාළ වෙන්න ඕන. බැඳුම්කර වාර්තාව අදාළ වෙන්න ඕන. අනිකුත් මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ ભેදෙන් තොර මම දන්නවා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට ගියේ පහුගිය කාලේ ගොඩාක් මන්ත්‍රීවරු ඉන්න මේ පාර්ලිමේන්තුවේ. ඔවුන් ඉදිරිපත් කර පැමිණිලි තියෙනවා. මහින්ද අමරවීර මන්ත්‍රීතුමා බැඳුම්කර වාර්තාව පිළිබඳව ඉදිරිපත් කළා පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ. අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට. ඉතින් ඒ කොමිෂන් සභාව වාර්තා අදාළයි කියලා කියනවා නම් හෙට ඉඳලා අනාගතයේ කොමිෂන් සභාව වාර්තා අදාළ වැඩක් නැහැ. ඒකයි මම කියන්නේ. වර්තමානයේ අපි ආදර්ශයක් දෙන්න ඕන.
ගරු
අපි ආදර්ශයක් දුන්නොත් විතරයි.
ගරු මහින්දානන්ද අලුත්ජාම.
ගරු හඳින්නේ තිබන්තුමා. සමා වෙන්න ඔබතුමා බාධා කිරීමක් නෙවෙයි. මේ ඔබතුමා කිව්වා මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාගේ පැමිණිල්ල පිළිබඳ. මේ ගරු මන්තුමා මම අවුරුදු 15ක් බදුගත්ත ඉඩමක නීත්‍යානුකූල ඉඳියයි කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමා දාපු පැමිණිල්ලට විභාග කරා. මට නඩුවක් දැම්මා. මං අභියාචනා අධිකරණයට ගිහිල්ලා මාව දින්නා. ඒ ඔය ඔය කොමිෂමේ තීන්දුවම වැරදි අභියාචන අධිකරණය තීන්දුව කරා ඊටම මට දෙන්න කියලා.
අන්න හරි.
මම කියන්නේ ඒක සම්පූර්ණ වැරදක් නෙවෙයි නඩුවක්.
දැන් මම කියන්නේ දැන් මෙතුමාට මේ කියන නිදහස් කිරීම මේ වාර්තාවේ නිදහස් වෙන්න හරි අවස්ථාව තියෙන්න ඕන. හරිද? මේ කොමිෂන් සභාව වාර්තාවේ ජනාධිපති මොකද මෙතුමාගේ කීර්ති නාමයට ඒක හොඳ නැහැ එහෙමනම්. ජනාධිපති කොමිෂන් සභාවක ගරු මන්ත්‍රීතුමෙක්ගේ නමක් තියෙනවා. එහෙමනම් මන්ත්‍රීවරුන්ගේ නම් තියෙනවා. වුන් වැරදිකරුවන් කරලා තියෙනවා. ඉතින් ඒක ඉවර කරන්න ඕන. ඒක ඉවර කරන්න නැතුව මේක අතීතයේ හැමදාම තියාගෙන ගිහිල්ලා මන්ත්‍රීවරු නම් කරලා දැන් මෙතුමා මේ කියන විදිහට එතුමා අභියාචන අධිකරණයෙන් දාස් කළා තියෙනවා. හැබැයි දැන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ වාර්තාවේ මෙතුමගේ නම තියෙනවා. මේ කවද ඉවර කරන්නේ? කවුද ඉවර කරන්නේ මේක? දැන් මම මෙතන මතු කරනකොට මෙතුමා පාර්ලිමේන්තු ඉන්න හින්දා හොඳයි. දැන් මෙතුමා පාර්ලිමේන්තු නැති කාලෙක උන මොකද වෙන්නේ? ତර හැමදාම මේ කොමිෂන් සභා වාර්තා දැන් මේව පණ තියෙන වාර්තා. හරිද? මේ අහම්බෙන් තියෙන වාර්තා නෙමෙයි. එතකොට මේ කොමිෂන් සභාව නිකම්පත් කරපියක් නෙමෙයි. මේ කොමිෂන් සභාවේ සංයුතිය ගත්තොත් එහෙම ප්‍රීති පත්මන් සූරසේන මැතිතුමා අභ්‍යාචනා ගන්න විනිසුකුත් කොමිෂන් සභාවේ සභාපති දේගිරි ආමේන්ද්‍ර මෙන්ඩිස් සෙනවිරත්න මැතිතුමා මහාජිකරණ විනිශ්චකාර කුලතුංග මුදියාසලාගේ ගිහාන් ගිමාන්තු කුලතුංග මැතිතුමන් මහාධිකරණ විනිශ්චකාර විකුම් අතුල කළුආරච්චි විනිශ්චකාර කොමිෂන් සභාවේ සමාජික මේ විශ්‍රාමික විකනකාධිපති ප්‍රේමතිලක මහත්තයා මම දැක ඊයේ පෙරදා ජනාධිපතිතුමා කිව්වා මොකද්ද තව මේ අවුරුදු 3000 ජනාධිපති කොමිෂන් පත් කරනවා කියලා. ඉතින් මේ ජනාධිපතිතුමා ලකුණු දාගන්න කොමිෂන් පත් කරනවා. තව කවුරු හරි ආයාවන් තව කොමිෂන් පත් කරනවා.
ගර්මන්තුමා
ඊට පස්සේ
කාලය අවසානයි.
මම අවසන් කරනවා. හැබැයි වැඩක් නැහැ. මේ පොත් ගහලා නිකන් රටේ ජනතාවගේ සල්ලි අඩුතරමේ මේ පොත්වල කොළවලට වියදංගච්ච ගන්නවත් ජනතාවට පාඩු. ජනතාවගේ අනුනේ වට බදු. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නේ මේ අද ඇති කරපු පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධනය අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට විතරක් නෙමෙයි. මම අවසාන වශයෙන් කියන ඇත්තටම මේක අදාළ කරන්න ඕන හරිනම් අර අපි පාර්ලිමේන්තුවේ පත් කළ ගරු මන්ත්‍රීවරුන්ට අදාළ ආචාර ධර්ම පද්ධතිය. මම දන්න මන්ත්‍රීවරු දන්නෙත් නෑ ඒක රාජ්‍ය නිලධාරීන් දන්නෙත් නෑ මාධ්‍ය දන්නෙත් නෑ මාධ්‍ය වලින් කවුරුත් එක පෙන්වන්නෙත් නෑ. පොදු එකඟතාවයෙන්ම දැන් ඒක වහලා තියෙන්නේ. ඒ ආචාර ධර්ම පද්ධතියත් හරිනම් මේ කොමිෂන් සභා සංශෝධනයට අරගෙන අදාළ කරන්න ඕන. වත්කම් බරකම් ප්‍රකාශය විතරක් නෙමෙයි. අපරාධ නඩු සංග්‍රහය යටතේ හින්දා දැන් අද සංශෝධනය කරන බෑ කියලා. නමුත් හරිනම් ආචාර ධර්ම පද්ධතියත් අදාළ කරන්න ඕන කොහෙට හරි තැනකට. අදාළ කරලා ගේන්න ඕන අධිකරණ ඉස්සරහා ප්‍රශ්න කරන්න පුළුවන් මට්ටමකට. අපේ වත්කම්, අපේ බැඳියාවන්, මන්ත්‍රීවරයෙක් කෙනෙකුට දෙන සුදුසුකම් ඒවා අද ජනතාව ප්‍රශ්න කරනවා. ජනතාව ප්‍රශ්න කරාට ඒවා වහගෙන යන්නේ. ඥාති සංග්‍රහයන්, බැඳීම්, පත්වීම්, ටෙන්ඩර්. ඉතින් මම කියන්නේ ඒවා සුද්ධ කරන්නේ නැතුව ගරු සභාපතිතුමනි බොරුවට අපි මෙතන මේක සම්මත කරයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක සම්මත කරනවා නම් ඒකට පණ දෙන්න මම කියන්නේ දැනට තියෙන ජනාධිපති කොමිෂන් සභාවන් පිළිබඳව, බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳව, ජනාධිපති වාර්තාවන් පිළිබඳව මේ පරීක්ෂණ සංශෝධනය අදාළ කළ යුතුයි. අතීතයට බලපාන පරිදි අදාළ කළ යුතුයි. ඉතින් කවද ඉඳලාද මේක අදාළ වෙන්නේ කියන එක ගරු එමත්තුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් මම අගය කරනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්තුමා. මිනාට කරුණාරත්න පරණවිතාන එමත්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මූල අසරාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද දින විවාදයට ගන්න මේ සංශෝධනයට අපගේ සහය ප්‍රකාශ කරන බව මුලින්ම සඳහන් කරන්නට කැමැති. මේ 50 කෙනුම්පත් සංශෝධනය සම්මතුණාට පස්සේ පවත්වන පරීක්ෂණ කොමිෂන් සභාව වල වාර්තා පදනම් කරගෙන අල්ලස් කොමිසමටම නඩු කටයුතු ඉස්සරහට ගෙන යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් සිද්ධ වෙන කාරණාවක් තමයි අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වඩා බලවත් වෙනවා. ඒ වගේම තමයි මේ පරීක්ෂණ කොමිෂන් සභාවටත් ලොකු අර්ථයක් ලැබෙනවා. මේ වගේ පරීක්ෂණ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවලින් වාර්තා සෑහෙන කාලයක් තිස්සේ අපේ රටේ පත් කරලා ඒවා ගොඩ ගහගෙන තියාගෙන ඉන්නවා. මම මේ කතා කරන්නේ එහෙම ඒවා සම්බන්ධයෙන් නෙවෙයි, ඉතාම මෑතකදී එහෙම වාර්තා දෙකක් මේ පාර්ලිමේන්තුවට ආවා. එකක් තමයි බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව ලොකු පොතක්, අනිත් එක තමයි බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරී අනිස ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව. විශාල පොතක් මේ තියෙන්නේ ඒකක්. දැන් මේ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවල මේ නම දීලා තියෙන්නේ මේ නොතීසිලත් පාර්ශ්ව. සාමාන්‍යයෙන් කියන චූදිතයෝ නොතීසිලත් පාර්ශ්වවල ඉන්නේ කවුද? සුළුපටු අය නෙවෙයි. හිටපු ජනාධිපතිවරු, ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු, අතිරේක ලේකම්වරියෝ, ඒ වගේ පරිපාලන කණ්ඩායම්, දේශපාලන බලවලල්ලෙන් කට්ටිය ඉන්නවා. පරිපාලන බලවලල්ලෙන් කට්ටිය විතරක් නෙවෙයි, ජනමාධ්‍ය ආයතන ප්‍රධානියෝ, ජනමාධ්‍යවේදියෝ සහ ප්‍රමුඛ කලාකරුවෝ ඒ ජනමාධ්‍ය බලවලල්ලත් ඉන්නවා. ඉතින් මේ රටේ මේ බරපතල මූල්‍ය අපරාධ වංචා දූෂණ කරන්නේ ඒවට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ ප්‍රධාන බලවලලු තුනයි. දේශපාලන බලවලල්ල, පරිපාලන බලවලල්ල සහ මෑතකදී කවුරුත් කතා කරන ජනමාධ්‍ය බලවලල්. දැන් පසුගිය කාලේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ වාර්තාවෙත් ඒ බලවලලු තුනටම අදාළ මේ නොතීසි පාර්ශ්ව ගැන සඳහන් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේවා තිබෙන ප්‍රධාන වාර්තාවලින් සඳහන් වෙන සමහර විමර්ශන තමයි ස්වාධීන රූපවාහිනියට විශාල බරපතල මූල්‍ය පාඩුවක් කරලා තිබුණා මිලියන දශම 101.7ක් රුපියල් මිලියන 101.7ක මූල්‍ය පාඩුවක් කරපු එක. ඒ වගේම රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් මැරයින් සර්විස් සමාගම අතර ඒ ගනුදෙනු වල සිදු වුණු අක්‍රමිතා ගැන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිද්ධ වුණු අක්‍රමිකතා, හම්බන්තොට වරායට වතුර පිරවීමේ මංගල්‍ය, ඒ වෙනුවෙන් කරපු මිලියන 49ක මූල්‍ය අවභාවිතාවක් යනාදී විශාල තොගයක් පසුගිය කාලේ ජනාධිපතිතුමාගේ මේ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. අපි කියන්නේ මේ නොතීසිලත් පාර්ශ්වවල නම් සඳහන් වෙන අය වැරදිකාරයෝ කියලා කියන්න අපි ඉක්මන් වන්නේ නැහැ. නමුත් ඒක කෙරෙන්නේ උසාවියකින්. උසාවියට යෑම ප්‍රමාද වෙලා තිබෙනවා. අපේ හැම නඩු කටයුත්තක්ම ප්‍රමාද වෙලා තිනවා. දැන් මේ රටේ නඩු කටයුතු වේගවත් වීමේ ක්‍රියාදාමයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ කටයුත්තට ඉවහල් වෙනවා මේ 50 සංශෝධනයෙන් අල්ලස් කොමිසම මේ ආකාරයට බලගැන්වීමේ. දැන් මෙතන බොහෝ මන්ත්‍රීවරු කතා කරලා මතු කරපු කාරණාවක් තමයි මේ 50 සංශෝධනයෙන් පස්සේ මේ වග විභාග කිරීම අතීතයට බලපානවද නැද්ද කියන එකයි. අපි දන්නවා අතීතයට බලපාන නීති පනවන්න බෑ පාර්ලිමේන්තුවට, දණ්ඩන ක්‍රියාදාමයට අදාළ. දැන් මෙතන දණ්ඩන ක්‍රියාදාමයක් නෙවෙයි සිද්ධ වෙන්නේ, මේ තොරතුරු පරීක්ෂා කිරීමක්. දැන් සුනිල් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා වගේ මහා අධිකරණ විනිශ්චයකාරවරු ඉහළ පෙළේ අධිකරණ විනිශ්චයකාරුන්ගේ සමන්විතව මේ සාක්ෂි විභාග කිරීම කරලා තිබෙන නිසා අල්ලස් කොමිසමට තවදුරටත් විශාල වශයෙන් ගෙදර වැඩ කරන්න ඉතුරු වෙලා නැහැ. මේවා පදනම් කරගෙන නඩු කටයුතු ආරම්භ කරන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. එම නිසා මම පුද්ගලිකව විශ්වාස කරන කාරණාව තමයි මේ සංශෝධනය මේ මෑතකදී ඉදිරිපත් වෙලා තිබෙන මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා, ඒ කියන්නේ බැඳුම් කර වාර්තාවට සහ මේ දැන් මා අවසාන වශයෙන් කියපු ඒ අර කියපු විමර්ශන අයත්වන ඒවා සම්බන්ධයෙන් පියවර ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේක මේ ඒ වගේම අල්ලස් කොමිසමට තවදුරටත් සාක්ෂි විභාග කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා නම් ඒ අභිමතය අල්ලස් කොමිසමට ලැබීලා තිබෙන නිසා මෙතන ස්වභාවික යුක්තියට පටහැනි කිසි දෙයක් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දැන් මෙතන මේ කොමිෂන් වාර්තා පත් කරන කාලේ ගොඩක් අය ජනාධිපතිතුමාට චෝදනා කළා මේ පලි ගැනීම සඳහා මේවා කරනවායි කියලා. අපි අහනවා ඒ චෝදනාව ඉදිරිපත් කරපු අයගෙන් තවදුරටත් ඒ චෝදනාව ඒ විදිහටම ඉදිරිපත් කරනවද කියලා. ඒ වගේම එක කොමිෂන් සභාවක් නෙවෙයි ජනාධිපතිතුමා පත් කළේ, ඊට පස්සේ බැඳුම් කරපත් කළා, ඊට පස්සේ දැන් මේ රජයේ දූෂණ හොයන්න ඒවා පත් කළා. ඒ චෝදනාව ඉදිරිපත් කරපු ගමන් අපි අහනවා ඔක්කොම ඒ පලි ගැනීම සඳහාද කළේ කියලා. නෑ, රටේ ජනාධිපතිතුමාට නීතියකින් ඉඩක් තිබෙනවා මේ වගේ පරීක්ෂණ කොමිෂන් සභා පත් කරන්නට. ඒවා හිතුවක්කාර ලෙස ප්‍රයෝජනයට දේශපාලන වාසිතකා ජනමාධ්‍ය ප්‍රාතිහාර්ය පාණ්ඩ විතරක් ප්‍රයෝජනට ගන්න නැතුව කෙලින්ම මේවා අධිකරණයට සම්බන්ධ කරන්න කියලා තමයි අද මේ පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත කරලා ඉදිරිපත් කරන්නේ. අපි අහලා තියෙනවා බලය එකරාශී වෙන තැන දූෂණේ වැඩි වෙනවා කියලා. අර ඇක්ටන් සාමිවරයා එංගලන්තේ කියපු ප්‍රකාශය
වෘත්තාර විනාඩියක කාලයක්
බලය දූෂණය කරයි, අධික බලය අධික වශයෙන් දූෂණය කරයි කියලා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. දැන් බලය ගොඩ ගැයෙන හැම තැනකම මේක තත්ත්වෙපත් වෙනවා. ඒක දේශපාලන බලයට විතරක් නෙවෙයි, ඒක පරිපාලන බලයට, ජනමාධ්‍ය බලයට, හැම තැනකටම දූෂණය කියන එක ඒකත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. ඒක ස්වභාවයක්. ඒ වගේම අනිත් ස්වභාවය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ඉඩ දෙනවා එවැනි දූෂණ වළක්වීම සඳහා අවශ්‍ය කරන පියවර ගන්න. දැන් මේ පාර්ලිමේන්තුවේ අද අපි මේ සම්මත කරන්නේ මේ සුළු පියවරක් තමයි මෙතනින් ගන්නෙ. මේක අර්ථාන්විත වෙන්නේ මේ මෑත කාලයේදීවත් අඩුම වශයෙන් පිළිගත හැකි විනිශ්චයකාරවරුන් එක ඉදිරිපත් කරගෙන පිළිගත හැකි ක්‍රමවේද ඔස්සේ වගවිභාග කරපු මේ කොමිෂන් සභා වාර්තාවලින් සොයාගත්ත කරුණු බරපතල මූල්‍ය වංචා අවභාවිතාවන් රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම වගේ කරුණු කාරණාවට අදාළ වෙලා තිබෙනවා නම් දැන් පුළුවන්කමක් ලැබෙනවා මේ පනත සම්මතීමත් සමගම අල්ලස් කොමිසමට ඒවාට අදාළ නඩු කටයුතු ඉදිරියට ගෙන යන්නට ඒ සඳහා අවශ්‍ය කරන කඩිනම් නඩු විභාග සඳහා අවශ්‍ය කරන උසාවි පද්ධතිය දැන් හැදෙමින් තිබෙනවා. එම නිසා මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාම ඒකමතිකව මේ පනත් කෙටුම්පත් සංශෝධනයට තමන්ගේ කැමැත්ත ලබා දෙයි කියලා මගේ අදහස් දැක්වීම ඉතින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතිය ගරු මන්ත්‍රීතුමා. ඊළඟට මහින්ද අමරවීර මන්තුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. මම දැන් සම්බන්ධයෙන් මන්තුමා
උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ ඉතාමත් වැදගත් පනතක් ඉදිරිපත් වෙන්නේ මේ රටේ තිබුණු නීති පද්ධතිය යම් යම් දුර්වලතා හඳුනා ගනිමින් අපරාධකරුවන්ට, වැරදිකරුවන්ට, නැත්නම් වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච අයට දඬුවම් ලබා දීමට තිබුණු ක්‍රමවේදයේ ප්‍රමාදයන් මග හරවාගෙන අල්ලස් කොමිසමට වැඩි බලතල සහිතව ඒ අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුීමේ අවස්ථාව තමයි මේ අද සම්මත වෙන පනතින් ඇති වෙන්නේ. ඒ පිළිබඳව අපි විරුද්ධ පක්ෂයේ කටයුතු කරත් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේක අපි ඉතාමත් සතුටු වෙනවා මේ ඉදිරිපත් කිරීම පිළිබඳව. ඒ වගේම අල්ලස් කොමිසමටත් විශේෂ කටයුතු වල රාශියකට මෙතන ඉඳලා මැදිහත් වෙන්න වෙනවා. දැන් අල්ලස් කොමිසමට පැමිණිලි ඇති වෙන්නේ නැනවා. සමහර පැමිණිලි සම්බන්ධව අපි බැලුවොත් කිසිම තේරුමක් නැති, වැදගත්කමක් නැති, ඉතාමත් කුඩා සිද්ධීන් තමයි වැඩි කාලයක් අරගෙන නිලධාරීන් පරීක්ෂණ කරන්න කියන එක අපිට ප්‍රායෝගිකවම පැහැදිලිව පේන්න තියෙනවා. නමුත් මේ බරපතල සිදුවීම් පිළිබඳව කඩිනම් පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම වංචාවක් දූෂණයක් වෙලා තියෙනවා නම් ඒවායේ මුදල් අය කර ගැනීම දක්වා මේ දඬුවමක් ලබා දීම කියන එකට එහා ගිහිල්ලා ඒ වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා වත්කම් උපයගෙන තියෙනවා නම් ඒවා අය කරගෙන ඒවා රජයේ ගිනුමට අය කරගන්න තත්ත්වයට ගෙනීමේ වගකීමක් අපි හැමෝටම තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. ප්‍රධාන වශයෙන්ම අද අපි මේ සම්බන්ධව කතා කරනකොට අමතක කළ යුතු වෙන්නේ නැහැ අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවටත් ගැනෙන ඒ වගේම අධිකරණ ක්‍රියාමාර්ග භූමියකට සම්බන්ධ වෙන විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විශේෂ පරීක්ෂණයක් සිදු කර බැඳුම් කර සිදුවීම සම්බන්ධව. මේ සම්බන්ධව මූලිකව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මම සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වුණා කඩිනමින් මේ කටයුතු සිදුවේවි කියලා. නමුත් අවසාන වශයෙන් අපිට බලාපොරොත්තු වුණු ධර්මයේ ඉක්මනක් නොතිබුණත් මම සතුටු වෙනවා කෝප් එක හරහා ඒ වගේම ජනාධිපති කොමිසම හරහා බොහෝ දේවල් හෙළිදරව් කරගන්නට පුළුවන්කම ලැබුණා. මේ රටේ සිදුවෙච්ච බරපතලම මූල්‍ය වංචාව කියලා ඒක පිළිබඳව කිසිදු සැකයක් නැහැ. කවුරුත් ඒක පිළිබඳව තර්ක ඇති කරන්නෙත් නැහැ. එහෙමනම් දැන් පළවෙනියට මේ කාර්යයට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒකෙන් මම කියන්නේ අනිත් ඒවා පැත්තකට දාන්න ඕන කියලා. මේ ප්‍රධානම චූදිතයන්ට කොහොමද දඬුවම් ලබා දෙන්නේ කියන එක පිළිබඳව පළවෙනියට වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. දැන් මේ පනත සම්මත කරා වගේම මෙතනින් එහාට අධිකරණ ඇමතුමියටත් කාර්යභාරයක් තියෙනවා. මේවා කඩිනම් කර ගැනීම සඳහා එතුමියගේ කඩිනම් දායකත්වය ලබා දෙන්න ඕන. මේ ප්‍රශ්නෙට විතරක් නෙමෙයි සියලු කාරණාවලට. දැන් බැඳුම් කර සිදුවීමේ ගත්තොත් තාම ප්‍රධාන චූදිතයන් තවම නීති හමුවට ගේන්න හෝ කොමිසම හමුවට ගේන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දැන් මේ සඳහා කටයුතු කර අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා තාම විදේශගත වෙලා ඉන්නේ. ඔහු විදේශගත වෙලා ඉන්නේ. ඔහුව තවම මේ අධිකරණයකට හෝ මේ කොමිසමකට සම්බන්ධ කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් රටේ නීති රීති ප්‍රමාණවත් නැත්තම් මේ නීති රීති මදි නම් මේ සම්මත කරන්නේ වයින්ුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැත්තම් තවත් නීති රීති ගෙනල්ලා හෝ මේ රටේ වැරදි කළා මේ රටේ දූෂණ වලට සම්බන්ධ වෙලා විදේශගත වෙලා ඉන්නේ පුද්ගලයන් මෙරට ගෙන්නීමේ වැඩපිළිවෙළක් දියත් කරන්න ඕන. එහෙම නැතුව මේවා කල්මරමර ඉඳලා මේවා මගහැර ඉඳීමෙන් රට සිතක් වෙන්නේ නැහැ. මේ නාස්ති වෙලා තියෙන්නේ මේ වංචා කරලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ මුදල්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි අද අපේ රාජ්‍ය ආදායම ණය සහ පොලිය ගෙවන්න මදි. එතකොට අපි මේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම ජනතා එක්ති පෙරමුණත් කෙටි කාලයක් පරිවාස ආණ්ඩුවේ හිටියා. අපි ඔක්කොම ආණ්ඩු කළා අවසානයේ බැලුවම රටේ රාජ්‍ය ආදායම මදි වෙලා තියෙනවා ණය ගෙවන්න. එමන අපි කොච්චර අවාසනාවන්ත තත්ත්වයකට මේ රට පත් වෙලාද කියන එක ඒකෙම වැටහෙනවා. හැබැයි මේ සියලු කාරණා මැද්දේ මෙච්චර අසීරුතාවයක් තියෙන මේ රටේ විශාල ධනස්කන්ධයක් මහා බැංකු වංචාව ඇතුළු වංචා වලින් හොරකම් කළා තියෙනවා නැත්නම් රජයට අහිමි වෙලා තියෙනවායි කියන එකත් අපි පැහැදිලිව දන්නවා. අපි තව තවත් මේවා දිගින් දිගට යෑම තුළ දිගින් දිගටම කල්පසු වීම තුළ මේ වංචා දූෂණ මීට වඩා වීමේ හැකියාව තියෙනවා. දැන් මේ ආණ්ඩුව බලයට පත් වුණේම වංචාවට දූෂණයට විරුද්ධව. නමුත් මේ ආණ්ඩුවට ඇවිල්ලා මාස ගාණක් ඇතුළත මේ බරපතල චෝදනා වෙල්ල වුණා. මම සතුටු වෙනවා අද මේ ආණ්ඩුවේ මැතිවරේ මේ පනත ගෙනල්ලා දැන් ඒ දැන් හරි ඒක කඩිනම් කරන්න කටයුතු කිරීම පිළිබඳව. කිරියල් ඇමතුමාලටත් මේක හොඳ අවස්ථාවක් තමුන්නාසල පිරිසිදු වෙන්න නම් මේ වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච අයට දඬුවම් ලබා දෙන්න ඕන. ඒකෙදි තරම தත්ත්වය පිළිබඳව ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මම දන්නවා මේ පැත්තෙත් ඉන්නවා මේ කාරණය සම්බන්ධව දඬුවම් ලබා දිය යුතුයි කියන මතයේ ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ අය ඉස්සරහට ඇවිල්ලා අද පෙනී හිටීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ පැත්තෙත් ඒ පැත්තෙද කියන ප්‍රශ්නයක් නැහැ. අපි සියලු දෙනා මේ වගකීමක් විදියට අරගෙන මේ පනත විතරක් නෙමෙයි තව අවශ්‍ය නම් තවත් අවශ්‍ය නම් පනත් සම්මත කළා අපි මේ රටේ වංචාවට දූෂණයට විරුද්ධව කටයුතු කරන්න ඕන. ඒකෙදි මේ ඇමතිවරු දිහා නැත්නම් මන්ත්‍රීවරු දිහා විතරක් බල්ලා සෑහීමකටපත් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. අපි දන්නවා කිසිදු ආකාරයක දේශපාලඥයන්ට අයිතියක් නැහැ වංචාවට දූෂණයට සම්බන්ධ වෙන්න. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ අය මහජන නියෝජිතයෝ. ඒ අය මහජන නියෝජිතයෝ. ඒ අය ඡන්දයට බලයටපත් වෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ඡන්දයෙන්. එයාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ වංචා දූෂණ වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි අපි ඒකෙන් අදහස් කරන්නේ නැහැ AI විතරක් මංචා දූෂණ වලට සම්බන්ධ වෙන්න ඕන නෑ කියලා අනිවාර්යයෙන්ම රාජ්‍ය නිලධාරීන් කරන වංචා දූෂණ පිළිබඳවත් අපි දැඩි අවධානය යොමු කරන්න ඕන. දැඩි අවධානය යොමු කරන්න ඕන. සමහර කාරණාවලදී වැළුවම ඇමතිවරු කිසිම සම්බන්ධයක් නැති වුණා. නිලධාරීන් උඩ මට්ටමේ ඉඳලා යට මට්ටමට කාර්යාල කාර්ය සහායකයා නැත්තම් පියන් දක්වාම මේ වංචා දූෂණ වලට සම්බන්ධ වීමක් රට තුළ දකින්න ලැබෙනවා. ඒක තවමත් නිවැරදි කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ෆයිල් එක එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට ගෙනියන් ගත වෙන කාලේ අවම කරගන්න නම් කීයක් හරි දෙන්න වෙලා සිද්ධ තියෙනවා. තමන්ගේ වැඩේ කඩිනම් කරගන්න දෙන්න වෙලා තියෙනවා. ඒක රජයේ ආයත දෙපාර්තමේන්තුත් එහෙමයි, පළාත් සභාවත් එහෙමයි, ප්‍රාදේශ සභාවලත් එහෙමයි. ප්ලෑන් එකක් පාස් කරගන්න නම් කොච්චර හොඳට ප්ලෑන් එක ඇඳලා තඩක් වෙන්නේ නැහැ, කීයක් හරි අතමිට මෙලෙව්වේ නැත්තම්. කොන්ත්‍රාත්තුවක් කරනවා නම් කොච්චර හොඳට වැඩේ කරත් වැඩක් වෙන්නේ නැහැ, කීයක් හරි සාක්කුවට දැම්මේ නැත්තම් ඒ නිලධාරී. මේ අවාසනාවන්ත තත්ත්වෙන් මේ රට මුදව ගන්න කඩිනම් වැඩ පිළිලක් සකස් කරන්න ඕන. විශේෂ මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ වගේම රටේ ජනතාවටත් මේ පිළිබඳව දැනුවත් කිරීම වගේම ඒ අය මේ සඳහා පොළඹවන්න මේ වංචාවට දූෂණයට අල්ලසට විරුද්ධව ජනමතයක් ගොඩනගන්න වගේම ඒ අය පොළඹවලා මේ අයට විරුද්ධව කටයුතු කරන මට්ටමට සකස් වීම අත්‍යවශ්‍යයි කියන එක මම ඉතාමත් පැහැදිලිව සඳහන් කළ යුතු වෙනවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම තව කාරණයක් සඳහන් කරන්න කැමතියි. දැන් මේ පසුගිය කාලය තුල ඇති වෙච්ච දේවල් පිළිබඳව මේ කතා කරමු. ඒ වගේම අනාගතයේදී ඇති වෙන තත්ත්වයන්ට, හෙට අනිද්දා හෝ ඇති වෙන තත්ත්වයන්ට කොහොමද අපි මුහුණ දෙන්නේ? ඒවටත් කඩිනම් වැඩ පිළිවෙලක්, එවෙලෙම අල්ලල දඬුවම් ලබා දෙන වැඩ පිළිවෙලකට වගේ යා යුතු වෙනවා. පහසු නැති බව අපි දන්නවා. නීතිය පිළිබඳව තියෙන තත්ත්වයන් පිළිබඳව, අධිකරණයේ නඩු ප්‍රමාද වීම පිළිබඳව අපිට වැටහීමක් තියෙනවා. සමහර නඩු දැම්මම මිනිස්සු මැරිලා ඉවරයි නඩුවේ තියෙන දේනකොට. විත්තිකාරයා මැරිලා ඉවරයි. දඬුවම් දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා මගහරව ගන්න අධිකරණ ඇමතුමියටත් විශේෂ කාර්යභාරයක් පැවරලා තියෙනවා. ඒ අඩුපාඩු මගහරවගෙන ඉතාමත් කඩිනමින් මේ වංචා දූෂණ වලට තියෙන නඩු, අල්ලස් සම්බන්ධව තියෙන නඩු වලට ක්‍රියාත්මක කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අල්ලස් කොමිසමත් ප්‍රමුඛතාවය මම කලින් සඳහන් කරා වගේම ප්‍රමුඛතාවය හඳුනා ගන්නවා. සමහර කාරණා තියෙනවා අපිම දන්න දේවල් ඉතාමත් සුළු සිද්ධීන්. ඒවට රජයේ නිලධාරීන් ඇති වෙන්න ගෙන්නන. දවස් ගණන් ගෙන්නලා එයා රස්තියාදු වෙලා එයා වැඩ නොකරන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. මේ සමහර පොඩි සිද්ධීන් වලට අනන්තවත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ නිසා රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒ පිළිබඳවත් සැලකිල්ලට ගන්න ඕනේ. මේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ට විශේෂයෙන්ම පේනවා මේවට කවුද සම්බන්ධ වෙලා තියෙන සිද්ධියක් ආපු විගස තීන්දුවක් ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රධාන පෙළේ දේවල් වලට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒ වගේම ඉතාමත් කඩිනමින් පරීක්ෂණ නිම කිරීමේ හැකියාව තියෙන දේවල් වලට ඒවටත් ප්‍රමුඛතාවය ලබා දීලා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි කියන එක මම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ රාජ්‍ය ආයතන කීපයක් තියෙනවා. වංචා දූෂණ ටික ඒවයි නවත්ත ගත්තොත් අපේ රටේ මේ ආදායම විශාල වශයෙන් වැඩි කර ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ රටේ තිබෙන රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, ඒ වගේම RMB එක, මේ වගේ මේ නමගිය ආයතන, ඒ වගේම විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන්. ඒ වගේ බොහෝ ආයතන කීපයක් තියෙනවා. ප්‍රධාන පෙළේ රටට විශාල ආදායම් සොයා ගන්න පුළුවන් මාවත් තියෙන ආයතන තියෙනවා. ඒ ආයතන පිළිබඳව වෙනමම කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මම කියන්නේ එයාට දැනුවත් ලබා දෙන්න ඕනේ කෙලෙයත් එක්ක සාකච්ඡා කළා. දැන් මේ රටට ආනයනය කරන භාණ්ඩවලට නිසි ක්‍රමවේදයට බදු පැනෙවුවොත්, මම හොඳටම දන්නවා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට කටයුතු කළ කාලේ මේ රටට ගෙන්නන දේවල් වලට නිසි පරිදි බදු පැනවීමක් කරොත් විශාල ආදායමක් රජයට ලබා ගන්න පුළුවන්. මම කියවනේ රජයේ ආදායම ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙන්නේ කියලා. මේ ආදායම මල් ළඟ තියෙන විස්තර, මේ ආදායම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ණය ප්‍රමාණය ගෙවා ගන්න. ඉතින් එතකොට අපි මේ වගේ තත්ත්වයක් තුළ අපි කොහොමද මේ කාරණයට අපි ආදායම් වැඩි කරගන්න කටයුතු කරන්නේ? එහෙමනම් රේගුව පිළිබඳව පළවෙනි අවධානය යොමු කරන්න. රටට ආනයනය කරන දෙයට හරි බද්දක්, හරියට ආනයනය කරුවන්ට නිවැරදිව අවංකව කරන කට්ටියට අසාධාරණයක් නොවන මට්ටමට වැඩ පිළිලක් සකස් කරන්න. අද බලන්න ගේන බඩු වලට කොච්චර අන්ඩර් වැලියු කරලා ගේනවද කියලා, කොච්චර වර්ග වෙනස් කරලා ගේනවද කියලා.
මම දන්න හොඳටම උඳු වලට බද්ධ තමයි රුපියල් 150ක් උඳු කිලෝ එකකට බදු පනවල තිබුණා. මේ රටේ උඳු ගේන්නේ නැහැ බැලුවම. ගේන්නේ පරිප්පු වල බද්ධට ගේන්නේ රුපියල් 8යි. මේවා ගෙනල්ලා තියෙනවා. එහෙම දේවල් ඕන තරම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අවාසනාවන්ත තත්ත්වයන් රාශියක් සිද්ධ වෙනවා. ඒ මගින් ඉතින් ඒවා අපි පාලනය කරගන්න ඕනේ. ඒවට කවුරු සම්බන්ධ වෙලා තියෙනවා. ගම්මිරිස් මේ රටට ගේන්න ගෙනේම නවත්තලා තිබුණා. නමුත් පහුගිය කාලේ ගම්මිරිස් ගෙනල්ලා තියෙනවා. ඔබතුමාගේ ප්‍රදේශයේ ප්‍රශ්නයක් ගම්මිරිස්. අපි ඉන්න ප්‍රදේශවලට ඒ ප්‍රශ්නයක්. මම කෙටි කාලයක් හිටියා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශෙත් මගේ කැලේ ඇතුලේ තිබුණා. මම ඒ වෙලාවේ සොයලා බැලුවම ගම්මිරිස් ඇවිල්ලා තියෙනවා. මම ඒක නිලධාරියෙක් මම මේකට මේ අමාත්‍යවරයෙක් සම්බන්ධය කියනෝ නෙමෙයි. ඇමතිවරු සමහරලාට ඒක දන්නෙත් නැහැ. වෙනම ලේකන වලින් මේක මේ ජාවාරම සිද්ධ වෙනවා. සමහර ඒවා ලංකාවේ නමින් වෙනත් රටවල් වලට යන ඒක නැවැදි මාරු වීම සිද්ධ වෙනවා. මේකට මහා නිලධාරී යාන්ත්‍රණයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේවා තාම සොයාගන්න බැරි වෙලක් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් අපිට රටක් විදියට ගත්තොත් එච්චර හොඳ තත්ත්වයක් නේ. අපිට මේ හරියට ඒ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. රේගුවෙන් එන ආදායම, සුරාබදුවකින් එන ආදායම හරියට ගන්න පුළුවන් නම්, ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙනම නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලා කන්සල්ටන්ට්ලා විදියට උපදේශකයෝ විදියට ආදායම් උපදේශක විදියට ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා ආදායම් බදු ගෙවන අයට උපදෙස් ලබා දෙන හොර කරන්නේ කොහොමද කියන එක පිළිබඳ, හංගන්නේ කොහොමද කියන එක පිළිබඳ. ඒ වගේම ලොකු බද්දක් තියෙනවා නම්, දැඩයක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරාම අඩු කරගන්න පුළුවන්. කොහොමද යටින් කීයක් හරි දෙන්න වෙනවා. මේවා මේ වගේ තත්ත්වයන් අපේ රටට හොඳ නැහැ. අපි ආදායම් වැඩි කරගන්න මේ තිබෙන සිදුරු වහගන්න ඕන. එතකොට තමයි අපිට රටක් විදියට ඉස්සරහට යන්න ඕන. අපි අවංකවම අපි මේ අමාත්‍යවරු මන්ත්‍රීවරු විදියට කටයුතු කරත් අපි හැම වෙලාවෙම හිතනවා අපිට ආණ්ඩුවද ආණ්ඩු පක්ෂයේද විරුද්ධ පක්ෂයේද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රට වෙනුවෙන් කටයුතු කිරීම. ඒ නිසා රටට ගේන හොඳ පණක්, රට වෙනුවෙන් ගේන හොඳ තීන්දුවලදී අපි නිරන්තරයෙන්ම කියනවා අපේ කිසිම විරුද්ධත්වයක් ඇති වෙන්නේ නැහැ. අපි ඒවට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී මේ රටේ සිද්ධ වෙන වංචා දූෂණ දැන් සිදුවීම් පිළිබඳව පරීක්ෂා කරන වගේම ඒ තියෙන සිදුරු වහලා ඒක අමාත්‍යවරුන්ගේ පැත්තෙන් වෙන්න පුළුවන්, ඒක නිලධාර ඉහළ නිලධාරින්ගෙන් වෙන්න පුළුවන්, පහළ නිලධාරින්ගෙන් වෙන්න පුළුවන්. මේ වංචා දූෂණ ටික නැති කරගත්තොත්, මේ නාස්තියවම කරගත්තොත් වෙන මොකක්වත් ඕන නැහැ. මේ රට දියුණු කරගන්න ඒකෙම පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා කටයුතු කරයි කියන බලාපොරොත්තුව සහිතව අද මේ පනත ඉදිරිපත් කිරීම පිළිබඳවත් අපේ ස්තුතිය පුද කරමින් ඔබතුමාට බොහොම ස්තුතියි මාණිතු.
ඔව් විජේමුණි අම. විජිත් විජේමුණි
මාතුමා. මේ පගාව කියන වචනේ හැදිනු හැටි මට නිකන් පොඩ්ඩක් කියන්න හිතුණා. මේ සුදු ඒජන්තලයේ කාලේ ආරච්චිලගේ ලිපිගොනු තියෙනවා. මේ ලිපිගොනු පියන්ටි කියලා පරීක්ෂා කරනකොට ඒකට කියනවා පරීක්ෂණ ගාස්තුව කියලා. ඒකෙන් තමයි මේ පගාව කියන වචනේ අපේ භාෂාවට එකතු වුණේ.